ප්‍රශ්නාංක 9 ගරු කාන්තන වැලපිටිය මහතා නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යමාගෙන් ඇසීමට
ප්‍රශ්නය අහනවා ගරු සභාපති.
ගරු අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි අයන්න 1 පිළිතුර ඔව් අයන්න 2 අංක 1 කොටියඟුමුර ග්‍රාමීය ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් සපයනු ලබන ජලයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා පිරිපහදු පද්ධතියක් ලබා දීම අංක 2 ගලිගමුව රුග්ගහතැන්න ග්‍රාමනිලධාරි වසමේ රුග්ගහතැන්න දෙඹටගොල්ල වෙරළුගස්තැන්න ගඩවුල හේන හැරමන්නාව බෝහින්න හා අම්පේ උතුර යන පානීය ජල දුෂ්කරතාවයන් පවතින ප්‍රදේශ තුළ පවුල් 582කට පානීය ජලය ලබා දීම ප්‍රශංක 3 උක්ත යෝජනා 2 ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ වන ශක්තිතා දිනන් සිදු කළ තියෙනවා කොටියකුඹුර ග්‍රාමීය ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා පිරිපහදු පද්ධතියක් ලබා දීම සඳහා ජල සම්පාදන හා සනීප ආරක්ෂා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින්ද පානීය ජල දුෂ්කරතාවයන් පවතින ගලිගමුව රුග්ගහතැන්න ග්‍රාමනිලධාරි වසමේ වසම සඳහා පානීය ජල ලබා දීමට අදාළව දෙපාර්තමේන්තු මගින්ද වෙන්වෙන්ව ඇස්මේන්තු දෙකක් සකස් කර ඇත එම ව්‍යාපෘති දෙක සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කරමට පෙර ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බැවින් එම අනුමැතියට යොමු කිරීම සඳහා අමාත්‍යාංශයට යොමු කළා තියෙනවා ප්‍රශ්නක 4 ගලිගමුව ප්‍රාදේශීය කොට්ටාෂයේ අම්පේ ග්‍රාමනිලධාරි වසමේ පිහිටි කොටියකුඹුර නගරය කේන්ද්‍රික කරගනිමින් ක්‍රියාත්මක වන කොටියකුඹුර සංවර්ධන පදනම යන පානීය ජල ව්‍යාපෘතිය මගින් ජලය ලබා දෙන ගලිගමුව බුලත්කොහුපිටිය වරකපොළ යටියන්තොට යන ප්‍රාදේශීය කොට්ටාෂයන්හි ග්‍රාමනිලධාරි වසම් 8ක තෝරාගත් පවුල් 1962ක් සඳහා පිරිසිදු හා සුරක්ෂිත පානීය ජල ලැබෙන අතර මේ වන විට පානීය ජල දුෂ්කරතාවයන් පීඩා විඳින ගලිගමුව රුග්ගහතැන්න ග්‍රාමධාරි වසමේ පවුල් 582ක් සඳහාද පිරිසිදු පානීය ජලය ලැබේ. ආයන්න පිළිතුර අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ඔබ ස්තුතියි මෙතුමන්. මම අහන පළවෙනි ප්‍රශ්නය එතුමා කෑගල දිස්ත්‍රික්කයේ ගලිගමුව ආසනේ ඔය කොටියකුඹුර ප්‍රදේශයට පමණක් නොවේ කෑගල දිස්ත්‍රික්කයටම පොදුවේ ගත්තොත් ජල ගැටලුව තියෙනවා. ඒක නිසා මම ඔබතුමායෙන් දැනගන්න කැමතියි කෑගල දිස්ත්‍රික්කයට අදාළව අමාත්‍යාංශය මට්ටමින් ක්‍රියාත්මක කරන්න ඉදිරි සැලසුම් මොනවද තියෙන්නේ
කියලා. කෑගල දිස්ත්‍රික්කයට අදාළව මේ ප්‍රජා ජල දෙපාර්තමේන්තුව මගින් ග්‍රාමීය ජල ව්‍යාපෘති අතරම 6ක වැඩකටයුතු මේ වෙනකොට ආරම්භ කළ තියෙනවා. ඒ සඳහා මිලියන 77ක මුදලක් අපි වෙන් කළ තියෙනවා. ඒ වගේම දැනට තියෙන ග්‍රාමීය ජල ව්‍යාපෘති 7ක වැඩි දියුණු කිරීම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මිලියන 24ක් වෙන් කළ තියෙනවා. සම්පූර්ණ මෙහෙම ව්‍යාපෘති 13කට අපි මුදල් වෙන් කළ තියෙනවා. ඒ වගේම කෑගල දිස්ත්‍රික්කයේ ජල සම්පාදන මණ්ඩලය මගින් රුවන්වැල්ල ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එක ජල පිරිපහදු මධ්‍යස්ථානයේ වැඩ කටයුතු මේ වෙනකොට අවසන් කළ තියෙනවා. 2027 වෙනකොට අපි රුවන්වැල්ලේ නල පද්ධතිය සම්පූර්ණ කළා ජල සම්පාදන කටයුතු කරන්න සූදානම් කළා තියෙනවා. මේ ව්‍යාපෘතියෙන් තවත් ප්‍රදේශ ගණනාවකට ජලය සම්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මුදල් වෙන් කළ තියෙනවා 2028 අවුරුද්දටත්.
ගරු මන්ත්‍රීතුමා
එතුමා මම අහන දෙවෙනි ප්‍රශ්නය විශේෂයෙන්ම අපේ කෑගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ජලය සපය ගන්න ප්‍රධාන මූලාශ්‍ර තමයි විශේෂයෙන්ම කැලණි ගඟ, ඒ වගේම සීතාවක ගඟ, මා ඔය හා ගුරුකොඩෝය කියන මෙන්න මේ ගංගා වලින් තමයි කෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට ජලය සපය ගන්න. හැබැයි කාලයක් තිස්සේම මේ ආශ්‍රිත වෙන ජනතා ක්‍රියාකාරකම් නිසා මෙන්න මේ ජල පෝෂක ප්‍රදේශ විනාශ වී යාමේ තර්ජනයකට මුහුණ පාලා තියෙනවා. ඒක නිසා ඔබතුමාගේ අමාත්‍යාංශය හැටියට වෙන්න මේකට අදාළ වැඩපිළිවෙළ සකස් කළා තියෙනවද කියන එක මම දැනගන්න කැමතියි.
ගරු අමාත්‍යතුමා.
එතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නෙ තව කෑල්ලක් එකතු කරන්න තියෙනවා. කෑගල දිස්ත්‍රික්කයේ නව ග්‍රාමීය ජල ව්‍යාපෘති සඳහා යෝජනා 24ක් අපිට ලැබිලා තියෙනවා දෙපාර්තමේන්තුවට පවුල් 6180කට ජල සම්පාදන කටයුතු කරන්න. ඒ සඳහා සාක්කිතා දිනයන් අපි දැනටමත් ආරම්භ කළ තියෙනවා. ඉතුරු ඒවා ලබන අවුරුද්දේ සාක්කිතා දිනය කරන වගේම ඒවල වැඩ කටයුතු ආරම්භ කරන්නත් බලාපොරොත්තු වෙනවා. එතුමගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ගත්තාම මේ කැලණි ගඟේ අපි දන්නවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඳලා කොළඹ දක්වා කැලණි ගඟේ මේ ගංගා ද්‍රෝණිය විශාල ගංගා ද්‍රෝණියක් කැලණි ගඟෙන් තැන් 27කින් ජල සම්පාදන මණ්ඩලයේ ජලය ලබා ගන්නවා පානීය ජල කටයුතු සඳහා. දල වශයෙන් ගත්තාම 120ක් පවුල් මිලියන දෙකකට ජල සම්පාදන කටයුතු කරනවා. පුද්ගලය විදිහට ගත්තාම ලක්ෂ 80කට ආසන්නයි. කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තාම විශාල ප්‍රමාණයක් ප්‍රධානම ජල සම්පාදන කටයුතු සඳහා ජලය ගන්න කැලණි ගඟෙන්. ඒ නිසා කැලණි ගඟ ආරක්ෂා කරගන්න කැලණි ගඟේ ජලය ආරක්ෂා කරගන්න විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍යයි. කලින් එක එක ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒවා අතරමඟ නතර කරලා තියෙනවා. අපි නැවත ආරම්භ කරලා තියෙනවා කැලණි ගඟේ මේ ජලය ආරක්ෂා කරගන්නේ කොහොමද, සුරක්ෂිත කරගන්නේ කොහොමද, විශේෂයෙන්ම අපිරිසිදු ජලය අපිරිසිදු වෙන එක සහ එක එක මේ ජලය කොහොමද කැලණි ගඟ අපවිත්‍ර වෙන එක කොහොමද නවත්ත ගන්න කියන එක සම්බන්ධයෙන්, ඒ සම්බන්ධයෙන් අපි දැනටමත් වැඩකට ආරම්භ කරලා තියෙනවා. පරිසර අමාත්‍යාංශයත් වෙන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම UN Habitat ආයතනය හරහා අපිට ලැබිලා තියෙනවා විදේශ මූල්‍ය ප්‍රදානයක්. ඒ ප්‍රදානය හරහා කැලණි ගඟ ද්‍රෝණියම ජලය අපවිත්‍ර වෙන්නේ මොන මූලාශ්‍රවලින්ද, ඒ සඳහා ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද කියන එක සම්බන්ධයෙන් අධ්‍යයනයක් යනවා. ඒක අවුරුදු දෙකකින් තමයි අධ්‍යයනය ඉවර වෙන්නේ. අවුරුදු දෙකකට පස්සේ තමයි අපිට ඇත්තටම අපි ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ යෝජනාවලිය එන්නේ. නමුත් එතකන් ඉන්න බෑ. ඒකට සමගාමීව අපි ආයතන ඔක්කොම එකතු වෙලා සාකච්ඡා කළ දැන් වැඩපිළිවෙළක් සකස් කළ තියෙනවා. ඒ ආයතන මගින් කරන්න මේකට මධ්‍යම පරිසර අධිකාරිය සම්බන්ධයි, වාරි මාර්ග දෙපාර්තමේන්තුව සම්බන්ධයි, විශාල වශයෙන් මේ අවිසාවිල්ලෙන් පල්ලෙහාට කැලණි ගඟ දෙපස කර්මාන්ත ගොඩක් තිබෙන නිසා කර්මාන්ත අමාත්‍යාංශය සම්බන්ධයි. ඒ වගේම තමයි පළාත් පාලන ආයතන 37ක් තියෙනවා මේ කැලණි ගඟ ද්‍රෝණී. ඒ පළාත් පාලන ආයතනත් මේ කුණු කසකල බැහැල කිරීම සඳහා සහ වෙනත් කටයුතු මේ ජලය අපවිත්‍ර වීමට අදාළ ක්‍රියාමාර්ග ගන්න ආයතන මේ සියල්ල එකතු කරගෙන අපි දැනටමත් සාකච්ඡා කළා, වැඩපිළිවෙළක් ආරම්භ කළා තියෙනවා කොහොමද කැලණි ගඟේ ජලය අපවිත්‍ර වෙන එක නවත්තන්නේ කියලා. මේක මම හිතන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ 80,80,000කට බලපාන ප්‍රශ්නයක්. ඒ වගේම මාවෝයේ සම්බන්ධව අපි සාකච්ඡා ආරම්භ කළා තියෙනවා මාවෝයේ ද්‍රෝණිය කොහොමද ආරක්ෂා කරන්නේ කියලා. මාවෝයෙන් තැන් 17කින් වතුර ගන්න ජල සම්පාදන මණ්ඩලය දල වශයෙන් ලක්ෂ 10ක් පවුල් ලක්ෂ 10කට ජල සම්පාදන කටයුතු වලට ජලය ගන්නවා මාවෝයේ. ඒ වගේම තමයි අපි සීතාව ගඟ සම්බන්ධයෙන් දන්නවා එතන විශාල ගැටලුවක් තියෙනවා. මේ මැලි හාරන නිසා එක කාලයකට ජලය බොර වෙනවා. අවිසාවෙල එහෙම ගත්තාම මේක පිරිපහදු මධ්‍යස්ථානයෙන් පිරිපහදු කරන්න බැරි තරමට ජලය අපවිත්‍ර වෙනවා. ඒ සම්බන්ධයෙන් හරිම සංකීර්ණ ප්‍රශ්නයක්. විශේෂ මේ මැණික් ගැරීම නිසා ඒ මඩ ඔක්කොම හොදන්නේ මේ ජලය නිසා මඩ කැටි ගහිලා එනකොට පිරිපහදු කරන්න බෑ. අපි දැන් අවිසාවෙල්ලේ ජල පිරිපහදු මධ්‍යස්ථානයේ ධාරිතාව වැඩි කරන්න මුල්ගල තියලා වැඩකටු සිද්ධ වෙමින් යනවා. කෙසේ වෙතත් එතුමගේ ප්‍රශ්නෙට පිළිතුරු විදිහට අපි මේ වැඩකටු ආරම්භ කළ තියෙනවා. හරිම සංකීර්ණයි. ඒක අපද වැඩපිළිවෙලක් යන්න ඕනේ. ඒ වැඩසටහන හරහා කැලණි ගඟේ ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙලක් අපි ආරම්භ කළ තියෙනවා.
ප්‍රශ්න අංක 10 ගරු රුවන් මාපලගම මහතා බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඇසීම.
ප්‍රශ්නය අහනවා කතානායකතුමනි.
ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, මා පිළිතුරු දෙන්න සූදානම්. ප්‍රශ්න අංක ආ ප්‍රොමිලකං අංක 1 පිළිතුර මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට අයත් හජ් අරමුදලේ 2026 6 මාසේ 10 දිනට ශේෂය ගිණුම් දෙකක් තිබෙනවා ගරු මන්ත්‍රීතුමනි. ජංගම ගිණුම රුපියල් 20,1497ක් ඉතිරිව තිබෙනවා. ඉතිරි කිරීමේ ගිණුම 31,72,6610ක් ශේෂ වශයෙන් සඳහන් වෙනවා. රෝමිලකං අංක 2 ඔබ විමසන්නේ මා අරමුදලට මුදල් බැරවන ආකාරය. ආකාර කිහිපයක් තිබෙනවා ගරු කතානායකතුමනි. පිළිතුර ශුද්ධ වූ හජ් වන්දනා නියෝජිත ආයතන තෝරා ගැනීම සඳහා නිකුත් කරන ලද අයදුම් පත්‍රය සඳහා ලබා ගන්නා අයදුම්පත් ගාස්තුව රුපියල් 1000ක් වෙනවා. එක එක විදියක් තෝරා ගන්නා ලද හජ් වන්දනා නියෝජිත ආයතන මගින් ලබා ගන්නා ලියාපදිංචි ගාස්තුව රුපියල් 1,02,000 බැගින්, තෝරා ගන්නා ලද හජ් වන්දනා නියෝජිත ආයතන මගින් එක් හජ් බැතිමතෙකුගෙන් එක වන්දනාකරුවෙකුගෙන් ලබා ගන්නා පරිපාලන ගාස්තුව රුපියල් 5,000යි, හජ් බැතිමතුන් ලියාපදිංචි කිරීම සඳහා හජ් බැතිමතුකුගෙන් අය කරන ලියාපදිංචි ගාස්තුවක් තියෙනවා, ඒක රුපියල් 5,000යි, ශුද්ධ වූ උම්රා වන්දනා නියෝජිත ආයතන තෝරා ගැනීම සඳහා නිකුත් කරන ලද අයදුම්පත් සඳහා ලබා ගන්නා අයදුම්පත් ගාස්තුව රුපියල් 1,000යි, තෝරා ගන්නා ලද උම්රා වන්දනා නියෝජිත ආයතන මගින් ලබා ගන්නා ලියාපදිංචි ගාස්තුව රුපියල් 50,000යි. මෙන්න මේ විදිහට තමයි අරමුදලට අරමුදල් බැරවෙන්නේ. රෝමිලකං අංක තුනෙන් ඔබ විමසනවා මේ අරමුදල් පාවිච්චි කරලා කරලා තිබෙන ව්‍යාපෘති සංඛ්‍යාව පිළිතුර ව්‍යාපෘති ක්‍රියාත්මක කර නොමැත. රෝමි ලකං අංක 4 එතෙන්දී ඔබ විමසන්නේ ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ප්‍රතිඵල පිළිතුර මේ වන විට හජ් අරමුදලේ මුදල් භාවිතා කරමින් කිසිම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර නොමැත. නමුත් මෙම වසරේ ඇති වූ දිත්වා සුලි කුණාටුවෙන් අලාභහානියට පත් වූ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා හජ් අරමුදලින් දිත්වා අරමුදලට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හරහා රුපියල් මිලියන 5ක මුදලක් එය ලබා දීලා තිබෙනවා. ඇත්තට මෙහෙම කරන්න පුළුවන් වෙන්නේ දැනට තිබෙන හජ් ඇත්තට මේක පනතක් නෙවෙයි මග පෙන්වීම සටහනක්. ඒකේ තිබෙනවා ප්‍රජා ආරක්ෂණ මේ වගේ ව්‍යාපෘති වලට වියදම් කරන්න පුළුවන් කියලා. ඒ යටතේ තමයි ඒක දීලා තියෙන්නේ. රෝමි ලකං අංක 5 අරමුදල වාර්ෂිකව විගණනයට ලක් කරන්නේද පිළිතුර විගණනයට ලක් කරන්නේ නැත කියන එක. ඔබ අහනවා එසේ නම් ඒකට හේතුව මෙම අරමුදල ව්‍යවස්ථාපිත නොවන අරමුදලක් non statutory fund එකක්. බැවින් මෙතෙක් විගණනය කර නොමැත. තවද දැනට හජ් පනතක් සකස් කර අමාත්‍යාංශය මගින් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත යොමු කරලා තිබෙනවා. දැනට විගණනය නොවුනාට මේ අලුතෙන් යොමු කරලා තියෙන පනතේ හජ් අරමුදල විගණනය සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කරලා තිබෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඉදිරියේදී මෙම අරමුදල විගණනයට ලක් කිරීමට යනුව කටයුතු සැලසෙයි. ප්‍රශ්න අංක ආ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
අගේ පළමු අතුරු ප්‍රශ්නය ගරු ඇමතිතුමනි, මිලියන 2කට වැඩි ලංකාවේ ජීවත්වන මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් ඔබතුමාගේ අමාත්‍යාංශයේ විසින් හජ් පනත නමින් පනතක් සකස් කර තිබේද? එහි අන්තර්ගතය කෙසේද?
ගරු අමාත්‍යතුමා.
ඔව් ගරු කතානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නය ඔබ විමසන්නේ හජ් පනත සම්බන්ධව. මා කලිනුත් සඳහන් කළා ගරු කතානායකතුමනි, මේ සඳහා දැනට තිබෙන්නේ මෙන්න මේ වගේ සටහනක්, guidelines to regulate Hajj Umrah pilgrimages from Sri Lanka කියලා එක guideline එකක් හැටියට හඳුන්වලා තිබෙනවා. මේක ක්‍රියාත්මක වෙලා තියෙන්නේ 2013 පස්වෙනි මාසේ පළමු වෙනිදා සිට බලාත්මක වෙලා තිබෙන්නේ. මේ guideline එක act එකක් බවට පත් කරගත යුතුව තිබුණා. ඇත්තටම මේක පිළිබඳ මේ වෙන විට සෑහෙන කටයුතු සම්පාදනය වෙලා තියෙන එක කියන්න සතුටුයි. හජ් කමිටුව ඉතාම උනන්දුවෙන් තමන්ගේ වගකීම් අතරේ ප්‍රථම වගකීම හැටියට ගත්තේ මේ පනත හදන එක. දැන් ඒක නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවට යොමු කරලා තිබෙනවා. මා පරීක්ෂා කර බැලුවා, අපි සංවාදයක් කරලා තමයි මේක යොමු කරේ. ඉතාම දියුණු මාර්ගෝපදේශ රාශියක් මේ පනතේ ඇතුළත් වෙනවා. මා අපේක්ෂා කරනවා අමාත්‍යවරයා හැටියට ඒ ආදරණීය ප්‍රජාවට, ඒ වන්දනාකරුවන්ට, බැතිමතුන්ට විශාල සහනයක් සැලසේවි. මේ පනත අපට අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුව හරහා සම්මත කරගත්තට පස්සේ.
ගරු මන්ත්‍රීතුමා,
දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතිතුමනි, මුස්ලිම් සහෝදරයන්ගේ ඉතාම වටිනාම අවස්ථාවක් වෙන උන්ගේ හජ් වන්දනාව විධිමත් කිරීම සඳහා උතුමාගේ අමාත්‍යාංශය විසින් අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද?
ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, ඇත්තටම නැවතත් මා ගරු මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා අපේ මුස්ලිම් සහෝදරත්වය වෙනුවෙන් ඔබ මේ විවසන ප්‍රශ්නය ගැන. විශේෂයෙන්ම මගෙන් නියෝජ්‍ය අමාත්‍යවරු දෙපළගෙන් එක සොහොයුරෙක් මේ සමාජයම නියෝජනය කරන කෙනෙක්. එතුමා බොහොම උනන්දුවෙන් මැදිහත් වෙනවා මේ කාරණයට. විශේෂයෙන්ම දැන් මේක මුස්ලිම් ජන සමාජය සතුව තිබෙන ඉතාම උතුම් වන්දනා ගමනක් බව මා මේ පාර්ලිමේන්තුවේ වාර ගණනාවක් සඳහන් කරලා තිබෙනවා. මේ ආශ්‍රිත ප්‍රශ්නවලටම පිළිතුරු සපයමින් පසුගිය වසරේ ප්‍රගති එක්කම ඔබතුමාට උත්තරයක් දුන්නොත්, අප සමත් වුණා දීර්ඝ කාලයක් අපේ වන්දනාකරුවන්ට, බැතිමතුන්ට ලැබුණේ නවාතැන් ගන්න ලැබුණේ C කියන කැටගරි එක, එහෙම නැත්නම් ඒ ප්‍රවර්ගයේ තමයි ලැබුණේ. ඔබ දන්නවා මීනා, අරපා, මුත්තලිෆා කියලා ස්ථාන තුනක්, අවස්ථා තුනක තමයි මේ රැඳවීම් තියෙන්නේ. ඒ තුම්පලේ තමයි බොහෝ දුරට පහසුකම් සම්බන්ධ ප්‍රශ්න උද්ගත වෙන්නේ. අපි සමත් වුණා C වලින් B කියන ග්‍රේඩ් එකට, එහෙම නැත්නම් කැටගරි එකට මේක යොමු කරගන්න. එතන පහසුකම් වැඩි තැනක්, වැඩි අවකාශයක් තියෙන තැනක්. ඒ වගේම ප්‍රවාහන පහසුකම් සම්බන්ධව හොඳ දියුණුවක් ඇති කරගන්න පුළුවන් වුණා. අපේ බැතිමතුන් 50 දෙනෙකුට එක බසයක් බැගින් වෙන් කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම විශාල මුදලක් ඔබ සියලු දෙනා දන්නවා එක බැතිමතෙකුගෙන් අය කරනවා මේ උතුම් වන්දනා ගමන සඳහා. ඒක සමහර වෙලාවට දරා ගන්න බැරි තරම් විශාල මුදලක් ගරු කථානායකතුමනි ලක්ෂ 20ක් 22ක් 25ක් දක්වා වුණත් වෙන්න පුළුවන්. නමුත් පසුගිය වසරේ අපිට පුළුවන්කම ලැබුණා මේක යම් ප්‍රමාණයකට සැලකිය යුතු මුදලකින් අඩු කරගන්න. ඒ වගේම තමයි ඒ අඩු කරගෙනත් ඒ ගෙවන්න ඕන මුදල ගෙවන්න අපේ වන්දනාකරුවන්ට ණය මුදලක් මගින් ඉදිරියේදී ඒ පහසුකම් සැලසෙනවා ඒක ගෙවා ගන්න. ඒ ගැනත් කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම තමයි ලංකාවේ මේ බැතිමතුන්ව සෞදි රාජ්‍යයට රැගෙන යන මේ ට්‍රැවල් ඒජන්ට්ස්ලා මේ අය සමග ඉතා හොඳ සංවාදයක් කරගෙන ගරු මන්ත්‍රීතුමනි තිබෙන ප්‍රශ්න අවබෝධ කරගෙන අපි ඉදිරියට යමින් ඉන්නවා. ඒ වගේම ඉතිරි පහසුකම් ලැබෙන්නේ සෞදි රජයට එහෙට ගියාට පස්සේ ඒ රාජ්‍යයේදී. එතෙන්දී අපේ වගකීම වෙනවා සර්විස් ප්‍රොවයිඩර්ස්ලා නැත්තම් සේවා සපයන්නන් එක්ක ගනුදෙනු කරන්න. ඒකට අපේ මේ හජ් කණ්ඩායම එහෙට ගිහිල්ලා මේ අය මුණ ගැහිලා සුදුසුම අයපත් කරගෙන අපේ බැතිමතුන්ට අවශ්‍ය උපරිම පහසුකම් සලසා දෙන්න කටයුතු කරමින් ඉන්නවා. පනත සම්මත වුණාට පස්සේ අපිට තවදුරටත් මේක නිවැරදි මාර්ගයේ අරගෙන යන්න අවස්ථාව ලැබේ.
දෙවෙනි වටයේ ප්‍රශ්න අංක දෙක ගරු නලින් බණ්ඩාර ජයමා මහතා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්කර සංවර්ධන අමාත්‍යාංශයේ ඇසීමට.
ගරු කථානායකතුමනි නලින් බණ්ඩාර ජයමා මන්ත්‍රීතුමා වෙනුවෙන් වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන අමාත්‍යාංශයෙන් අහනවා.
ගරු අමාත්‍යාංශ
ගරු කථානායකතුමනි පිළිතුර සභාගත කරනවා.
ප්‍රශ්න අංක 6 ගරු කින්ස් නෙල්සන් මහතා බලශක්ති අමාත්‍යාංශයේ ඇසීමට.
නායකතුමනි බලශක්ති අමාත්‍යාංශයෙන් අහනවා කින්ස් නෙල්සන් මන්ත්‍රීතුමා වෙනුවෙන්
පිළිතුර සභාගත කරනවා.
පාර්ලිමේන්තුවේ ස්ථාවරණියක 27-2 යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස් මහතා.
ජූලි 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රාජ්‍ය මුදල්කාරක සභා වාර්තාව මගින් අනාවරණය කර ඇත්තේ 2025 නොවැම්බර් සිට 2026 ජනවාරි දක්වා කාලය තුළ ඔස්ට්‍රේලියාවේ එක්ස්පෝර්ට් ෆිනෑන්ස් ඔස්ට්‍රේලියාව වෙත ගෙවිය යුතු විදේශ ණය වාරික සම්බන්ධයෙන් සිදු වූ සයිබ වංචාවක් හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 රාජ්‍ය මුදලක් අහිමි වී ඇති බවත් එමගින් ශ්‍රී ලංකාවට විදේශ ණය හිඟයක් ඇති වූ බවත්ය. කාරක සභාව තවදුරටත් සඳහන් කර ඇත්තේ මෙම සිදුවීම හුදෙක් තාක්ෂණික දෝෂයක් නොව පාලන ක්‍රියාපටිපාටි සහ මෙහෙයුම් මට්ටම්වල පැවති පද්ධතිමය දුර්වලතා සහ අභ්‍යන්තර පාලන අසාර්ථකත්වයන්ගේ ප්‍රතිඵලයක් බවටයි. ඒ අනුව මෙම බරපතල සිද්ධිය සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රශ්න ගරු මුදල් අමාත්‍යතුමා වෙත යොමු කරන අතර ඒ සම්බන්ධයෙන් පැහැදිලි නිශ්චිත සහ වගකීම් සහගත පිළිතුරු අපේක්ෂා කරනවා. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මෙම සිදුවීම පාලන ක්‍රියාපටිපාටි සහ මෙහෙයුම් ක්‍රියාවලියේ පද්ධතිමය අසාර්ථකත්වයක් ලෙස හඳුනාගෙන ඇති අතර රජය විසින් එම නිගමනය පිළිගන්නවද ඒ වගේම නිර්දේශයන් පිළිගනු ලබන්නේද? මෙම සිදුවීමෙන් අහිමි වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ඇමරිකානු ඩොලර් ලක්ෂ 25 මුදල නැවත අයකර ගැනීම සඳහා රජය ගෙන ඇති නීතිමය මූල්‍යමය සහ ජාත්‍යන්තර ක්‍රියාමාර්ග මොනවාද? එම උත්සාහයන්හි වත්මන් ප්‍රගතිය කුමක්? අපිට දැනගන්න කැමති මේ අහිමිවුණු ලක්ෂ 25 ඇමරිකන් ඩොලර් ලක්ෂ 25 ගෙවනු ලබන්නේ අපේ රටේ බදු ගෙවන්නන්ගේ අරමුදල් වලින්ද කියන එක අපි අහන්නට කැමති මේ අහිමිවුණු ලක්ෂ 25 නැවත ගෙවීම කරනකොට. මහබැංකුව 2025 නොවැම්බර් 26 දින ණය හිමියාගේ ගිණුම් විස්තර සැකසහිත බවට ලිඛිත අනතුරු ඇඟ වූ පසු මුදල් අමාත්‍යංශයේ සැබෑ ණය හිමියා වෙනුවට වංචාකරුවන්ගෙන්ම ගිණුම් විස්තර තහවුරු කළේ කුමන පදනමකින්ද? ඒ කියන්නේ බරපතල තත්ත්වයක්. මහබැංකුව සැක සහිත බවට ලිඛිතව අනතුරු ඇඟෙව්වත් මුදල් අමාත්‍යාංශයක ගණන් ගන්න නැතුව ඒ වංචාකාරයාගෙන්ම තොරතුරු අරගෙන ඒ මුදල් යවනවා. එනිසා විශේෂයෙන්ම අපිට දැනගන්න කැමති මේකට දේශපාලනය සහ පරිපාලන වගකීම බාරගන්නේ කවුද? එහෙම නැත්නම් මේ රජයේ වගකීම් බාර නොගැනීමේ සංස්කෘතියක් නිර්මාණය කරන බවට පේන එක තමයි අපිට අහන්න තියෙන්නේ. එනිසා වගකීම කවුරුත් බාරගන්නේ නැද්ද? JP Morgan fraud team විසින්, ඒ කියන්නේ JP Morgan එකේ මේ වංචාවන් හඳුනා ගැනීමේ කණ්ඩායම විසින් වංචා අවදානම පිළිබඳ අනතුරු ඇඟවීමෙන් පසුවත් මිෂ් ග්ලෝබල් LLC වෙත තවත් ගෙවීමක් සිදු වූයේ කෙසේද? ඒ කියන්නේ අනතුරු ඇඟවීමකින් පසුවත් කොහොමද මේ ගෙවීම සිදු වේ? ඒ වගේ මේ සඳහා වග කෙව යුත්තේ කවුරුන්ද? දැන් කවුද මේකට වග කියන්නේ? Export Finance Australia වෙත ගෙවිය යුතු රාජ්‍ය ණය මුදල්, United Arab Emirates හි පුද්ගලික සමාගම් වෙත යොමු විට ප්‍රතිලාභියාගේ නම පවා සංසන්දනය කරන්නේ නැතුව ගෙවීම් අනුමත කළ නිලධාරින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග අරගෙන තිබේද? CID එවගේම SLCERT සහ මහබැංකුව සියල්ල අනතුරු ඇඟවූ පසුවත් ගෙවීම් නතර නොකිරීම රාජ්‍ය මුදල් ආරක්ෂා කිරීමේ වගකීම පැහැර හැරීමක් නොවේද? කෝප් වාර්තාවට අනුව Public Debt Management Office රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය සංක්‍රාන්තිය සඳහා නිසි ක්‍රියාමාර්ග Key Performance Indicators සහ Terms of Reference නොතිබූ බව පිළිගන්නේ? සමාවෙන්න මුදල් කාරක සභා වාර්තාවට අනුව COP F වාර්තාවට අනුව එම පාලන අසාර්ථකත්වයට දේශපාලන වගකීම බාරගන්නේ කවුරු? දැන් COP F වාර්තාවේ කියනවා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය සඳහා ලබා දුන්නු සංක්‍රාන්තිය ක්‍රියාමාර්ග Key Performance Indicators Terms of Reference තිබුණේ නැහැ කියලා. මොකද්ද ඒකට හේතුව සහ කවුද ඒ වගකීම බාරගන්නේ? රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව විසින් හා ජාතික විගණන කාර්යාලය මගින් විදේශ ණය ගෙවීම් ක්‍රියාවලිය පිළිබඳ විශේෂ විගණනයක් පැවැත්වීම සහ රාජ්‍ය මූල්‍ය රෙගුලාසි කඩිනමින් සංශෝධනය කිරීම නිර්දේශ කර තිබියදී එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට ගෙන ඇති වර්තමාන පියවර කවරේ?
ගරු අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, බොහොමත්ම ස්තුතියි. පළවෙනි ප්‍රශ්නය, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ඊමේල් සර්වරය හරහා ඇතුළු වූ සයිබ අපරාධයක ප්‍රතිඵලයක් විදිහට මෙම සිදුවීම සිදුවෙලා තියෙන බව දැනට තහවුරු වෙනවා. පැවති පාලන ක්‍රියාපරිපාටිවල යම් හිස්තැන් පැවති ඇති බවට හඳුනාගෙන තියෙනවා. එම හිස්තැන් රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ පබ්ලික් ඩෙට් මැනේජ්මන්ට් ඔෆිස් පිහිටුවීම නිසා ඇතිවේවා නෙවෙයි, දශක ගණනාවක සිට පැවති ඇති දේවල්. එබැවින් මෙම ක්‍රියාවලීන් සුමට කිරීම සහ ශක්තිමත් කිරීමට දැන් කඩිනමින් පියවර අරගෙන තියෙනවා. අංක දෙක, අදාළ පරීක්ෂණ කටයුතු සිදුවමින් පවතින අතර ඒවායේ ප්‍රගතිය මත ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරියේදී සභාවට දැනුම් දීමට හැකියාව තියෙනවා. අංක තුන, එහිදීත් අදාළ පරීක්ෂණ කටයුතු තවමත් අවසන් කර නොමැති බැවින් ඒ පිළිබඳව තොරතුරු ඉදිරියේදී දැනුම් දෙනු ලබනවා. හතර, එදිත් අදාළ පරීක්ෂණ කටයුතු තවමත් අවසන් නොමැති වී බැවින් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරියේදී සභාවට දැනුම් දෙනු ලබනවා. පහ, පරීක්ෂණ අවසන් වනතුරු නිලධාරීන් 4 දෙනෙකුගේ සේවය දැනට අත්හිටවලා තියෙනවා. හය CID අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහා බැංකුව එවැනි අනතුරු ඇඟවීමක් සිදු කර නොමැති අතර ශ්‍රී ලංකා සර්ට් විසින් ඊමේල් සර්වරයේ පැවති අනාරක්ෂිත බව පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කර ඇත. දැනට සියලු ගෙවීම්වලට අදාළ ලේඛන භෞතිකව ලබාගෙන ඒවායේ නිවැරදිභාවය තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් ගෙවීම් සිදු කිරීමට කටයුතු සූදානම් කර තියෙනවා. 7. මුදල් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහා බැංකුව 2026/03 වෙනි දින අස්සම් කරන ලද අවබෝධතා ගිවිසුම අනුව දේශීය ණය කළමනාකරණ කාර්යාලයේ විසින් රජයේ සුරකුම්පත් නිකුත් කිරීම සහ රාජ්‍ය ණය සේවාකරණයට අදාළ සියලුම කාර්යයන් වගකීම් සහ බලතල බාරගෙන ඇත්තේ 2025 දෙසැම්බර් 1 දින සිටය. ඒ අනුව මෙය රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ සංක්‍රාන්තිය නිසා ඇති වූවක් කියන්න නිවැරදි නොවේ. මෙම කාල සීමාව තුළ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නිලධාරීන් ශ්‍රී ලංකා මහා බැංකු පරිසරය තුළ සේවාස්ත පුහුණුවක නිරත වෙමින් සිට ඇත. මෙම සංක්‍රාන්ති කාලය තුළ අදාළ සියලු කාර්යයන් මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහා බැංකුව අතර ඇති වූ අන්‍යෝන්‍ය එකඟතාවයන් සහ ණය කළමනාකරණ පනතේ ප්‍රතිපාදන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුවේ විශේෂඥ දැනුම අනුව සිදු කරන ලදී. මෙම කරුණු පිළිබඳවද පරීක්ෂණ කටයුතුන් සිදුවෙන අතර එම ප්‍රගතියද ඉදිරියේදී සභාවට දැනුම් දෙනු ලබනවා. 8. කොපෙෆ් වාර්තාවේ දෙවන නිර්දේශයේ පරිදි විශේෂ විගණනයක් සිදු කිරීම පිළිබඳව නිර්දේශ කර ඇත්තේ ගරු කතානායකතුමා වෙතය. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ නීතිමය රාමුව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ දක්වා ඇති අතර එහි විධිවිධාන අනුව මාර්ගෝපදේශ නිකුත් කර ඇත. තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂඥයන්ගේ සහ උපදේශකත්වය සහ තාක්ෂණික සහයෝගිතාවය සහිතව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ සියලුම මෙහෙයුම් ආවරණය වෙන පරිදි එම කාර්යාලයට සුවිශේෂී වූ ප්‍රමිතගත කාර්ය පරිපාටි සංග්‍රහයක් මේ වන විටද කෙටුම්පත් කොට ඇත. අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීමෙන් අනතුරුව 2026 අගෝස්තු මස සිට එම ප්‍රමිතිගත කාර්ය පරිපාටි සංග්‍රහය බලාත්මක කර සියලු ක්‍රියාවලීන් ඊට මුළුමනින්ම අනුකූල වන පරිදි ක්‍රියාවට නැන්වීමට අවශ්‍ය කටයුතු සකස් කර ඇත. ස්තුතියි.
ගරු විපක්ෂ නායකතුමා.
ගරු කතානායකතුමනි, ඇත්ත වශයෙන්ම අමාත්‍යවරයා පුදුම සහගත පිළිතුරක් ලබා දුන්නේ. මං කනගාටු වෙන ඔබතුමා මේ ප්‍රශ්නය පිළිබඳව මීට වැඩිය විධිමත් ආකාරයේ පිළිතුරක් ලබා නොදීම ගැන. දැන් ඔබතුමාම දන්නවා එක්සිම් බැංක් ඔෆ් ඉන්ඩියා එකටත් ඒ වගේම එක්සත් රාජධානියට ඇමරිකන් ඩොලර් $1,12,000කුත් ජර්මනියට යුරෝ $1,40,000කුත් ඒ වගේම බෙල්ජියමට යුරෝ $60,000කුත් ඉතාමත්ම වංචා සහගතව යැවීමේ ඒ තොරතුරු ලබා දීමේ බරපතල වරදවල් ගණනාවකුත් සිදු වෙලා තිබෙන මොහොතක ඔබතුමා කියනවා මේ හිස්තන් තිබුණලු, හැබැයි මේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් මේ වගකීම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයට මාරු වෙනකොට 2025 අවසානයේ රාජ්‍ය ණය කළමනාකරණ පනත 2024 අංක 33 දරන පනත හරහා මේ වෙනස් වීම සිදු වෙනකොට ඒ සිදුණු අකර්මණ්‍ය භාවය ඒ වගේම නිසි ක්‍රමවේදන් සකස් නොකිරීම ඒක නෙවෙයිලු මේකට හේතුව. නමුත් ඇත්ත වශයෙන්ම මේ මුදල්කාරක සභා වාර්තාවේ මේ සම්පින්නේ මන්සතුව තිබෙනවා. ඒකේ බොහොම පැහැදිලිව ප්‍රකාශ වෙනවා මේ සංක්‍රාන්තික කාලය තුල නිසි ක්‍රමවේද ටික සකස් වුණේ නැහැ කියලා. දැන් ඔබතුමා කියනවා මේ සේවා පුහුණුවකුත් තිබුණයි කියලා. ඒ කියන්නේ මේ නිලධාරීන් සේවා පුහුණුවට යන කාලෙට මේ කාර්යාලීය ණය ගෙවීමේ ක්‍රියාවලිය අඩපණ වෙනවා. මේ පුදුම සහගත උත්තරයක් ඔබතුමා දෙන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම මේ 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත හරහා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව, ඒ කියන්නේ සෙන්ට්‍රල් බැංක් එක සතුව තිබුණු වගකීම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයට PDMO එකට මාරු වෙනකොට ඔබතුමන්ලා හරියාකාර ක්‍රමවේද වැඩපිළිවෙල ඔපරේටින් ප්‍රොසීඩියර්ස් ටික ස්ථාපනය නොකිරීම තුළ ඇත්ත වශයෙන්ම අපේ රටට ඩොලර් ලක්ෂ 25ක් අහිමි වුණා. මම අහන්න කැමති ඇයි ඔබතුමා මේ සත්‍ය පිළිනුගන්නේ? ඒ වගේම මම අහන්න කැමති ඇත්ත වශයෙන්ම මේකට වග කිව යුත්තේ කවුද කියන එක පිළිබඳව ප්‍රශ්න කරනකොට ඔබතුමා උත්තරයක් දුන්නේ නැහැ. කවුද මේකට වග කිව යුත්තේ?
ගරු නියජ මහත්මයා
බොහොමත්ම ස්තුතියි. පළමු කොටම සඳහන් කරන්න ඕනේ ගරු විපක්ෂ නායකතුමා මතු කරපු කාරණා ඇතුලේදී කිව තවත් රටවල් වලට අදාළ මුදල් ගෙවීමක් යැවීමක් පිළිබඳව ඇත්ත වශයෙන්ම එහෙම කිසිදු වෙනත් රටවලට මුදල් ගෙවීමක් සිදු වෙලා නැහැ. නමුත් මේ දැන් වාර්තාවලදී පදනම් වෙලා මේ ඉදිරිපත් කරලා තියෙන කොප්පේ වාර්තාවෙත් පවා තියෙන්නේ සයිබර් අපරාධයක් බව මේක වාර්තා වෙලා තියෙනවා. ඒතකොට සයිබර් අපරාධයකදී ගරු විපක්ෂ නායකතුමනි එවැනි එකට ආවට පස්සේ විවිධ ආකාරයට උත්සාහයන් දරලා තියෙනවා. නමුත් කිසිදු ආකාරයක වෙනත් රටකට මුදල් ගෙවලා නැහැ. ඒ වගේම මේ පීඩියම් මේ රාජ්‍ය ණය කළමනා කරන කාර්යාලයට මේ වගකීම් මාරුවීම නිසා නැත්නම් මාරුවීමේදී ඇති වෙච්ච අඩුපාඩුව වගකීම් පැවරීමේ නිසා මේ සිදු වුණයි කියලා කිසිදු තැනක කිසිදු වාර්තාවක ලියලා නැහැ. තාමත් මේ පිළිබඳ පරීක්ෂණ සිදු වෙමින් යනවා. මෙහි ඉතාම පැහැදිලිව තියෙන්නේ සයිබර් අපරාධයක් මගින් මේ ඊමේල් මේ කොම්ප්‍රොමයිස් කිරීමට මැදිහත් වීම නිසාම තමයි මේක සිදු වෙලා තියෙන්නේ. නමුත් මේ ඒකට අපි නිරතර මුලින්දම කිව්වා පුද්ගලයන්ගේ සම්බන්ධයක් තියෙනවාද, ඇතුලේ තියෙන බාහිර පාර්ශවයන්ද, වෙනත් ආකාරයක තාක්ෂණ ලැබිලාද, මෙන්න මේ කියන සංකීර්ණ ක්‍රියාවලියක් නිසා තමයි මේ පරීක්ෂණ දීර්ඝව සිදු වෙන්නේ. මේ පරීක්ෂණවල ප්‍රතිඵලයක් විදිහට ඒවා අපි ඉදිරියේදී සභාවට වාර්තා කරනවා. ඒ වගේම මේ නායක කළමනාකරණ කාර්යාලය මහ බැංකුව අනුව ඒකාබද්ධ කරලා වැඩ කටයුතු කිරීමේදී ඒකඟතාවයෙන් මත ඇති කරගත්න ලද නව ක්‍රියාමාර්ගත්, ඒ මූල්‍ය විනි ආරක්ෂා කරගැනීමේ ක්‍රියාමාර්ගත් මේ අගෝස්තු මාසයේ ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා.
ගරු රවි කරුණානායක මහතා.
අතනකතුමනි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඒකඟතාවයක් අනුව 2026 දෙසැම්බර් මාස වන විට අස්වැසුම සුබසාධන වැඩසටහන දුප්පත් පවුල් 4,00,000ක් ඉවත් කිරීමට නියමිත බවත්, එසේ ඉවත් කරන පවුල් වෙනුවට සාමාන්‍ය සංඛ්‍යාවක් නැවත වැඩසටහන ඇතුළත් කිරීමට රජය අදහසක් නොමැති බවත්, තවද 2023දී ආරම්භ කළ ලද අස්වැසුම වැඩසටහන මගින් අතිශය දුප්පත් අවදානම් සහ සංක්‍රාන්තික යන කණ්ඩායම් 4 යටතේ ප්‍රතිලාභින් මිලියන් 1.6කට ආසන සංඛ්‍යාවක් ආවරණය කරල තිබූ බවට පළ වූ වාර්තාව සැලකිල්ලට ගනිමින් එතුම පහත කරුණු සම්බන්ධයෙන් මෙම සභාවට දැනුම් දෙන්නවාද? 1. අද දින වන විට අස්වැසුම ප්‍රතිලාභී ලබන පවුල් සංඛ්‍යාව අතිශය දුප්පත් අවදානම් සහ සංක්‍රාන්තික යන එක් එක් කණ්ඩායම් අනුව වෙන වෙනම කීයද? 2. දිස්ත්‍රික්කයේ අනුව පොරොත්තු ලේඛනීය සිටින අයගේ සංඛ්‍යාව, අභියාචන ඉදිරිපත් 2, අභියාචන ඉදිරිපත් කර ඇති අයගේ සංඛ්‍යාව, තහවරු කිරීම සඳහා බලාපොරොත්තු වන්නේ සිටින බලාපොරොත්තුවෙන් සිටින අයගේ සංඛ්‍යාව කීයද? 3. නවතම නිල සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාව එක් පුද්ගලයෙකුට මාසිකව ජීවත් වීමට අවශ්‍ය අවම වියදම් රුපියල් වලින් කොපමණද? එම ගණනය කිරීම යථාර්ථවාදී බව රජය පිළිගන්නේද? කතානායකතුමනි, 4. අස්වැසුම මුදල් ප්‍රතිලාභී සඳහා වැයවන මාසික මුළු වියදම, 2. වාර්ෂික මුළු වියදම, 3. එක් ප්‍රතිලාභී පවුලකට ලැබෙන සාමාන්‍ය මාසික මුදල කීයද? 5. සමීක්ෂණ සුදුසුකම් තහවුරු කිරීම, අභියාචන විභාග කිරීම, තොරතුරු තාක්ෂණය පද්ධති, බැංකු ගාස්තු, නිලධාරීන්ගේ සේවය සහ අධීක්ෂණය ඇතුළු අස්වැසුම් ක්‍රියාත්මක කරන සඳහා වැයවන සමස්ත පරිපාලන වියදම කොපමණද? මේක කතානායකතුමනි අර 30,000 කොටසක්ද නැද්ද, නැත්නම් ඊට වැඩි වෙනස පිරිසක් කරනවාද කියන එක. 6. ජාතික දිස්ත්‍රික්ක ප්‍රාදේශීය ලේකම් කාර්යය සහ ග්‍රාම නිලධාරි මට්ටමින් අස්වැසුම වැඩසටහන පරිපාලනය කිරීම සඳහා යොදවා ඇති රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව කොපමණද? 7. අද දින වන විට ශ්‍රී ලංකාවේ මුළු පවුල් සංඛ්‍යාව කොපමණද? එම පවුල් ආදායම් මට්ටම හා සුබසාධන ප්‍රතිලාභ ලැබීම සුදුසුකම් අනුව කෙසේ වර්ගීකරණය කර තිබේද? එම තොරතුරු දිස්ත්‍රික්ක අනුව වෙන්වෙන්ව ඉදිරිපත් කරන්නේ. 8. අස්වැසුම සඳහා සුදුසුකම් තීරණය කිරීම, ප්‍රතිලාභී අත්විකවීම, ප්‍රතිලාභ අඛණ්ඩව ලබා දීම සහ අභියාචන තීරණය කිරීම සඳහා භාවිතා කරන එක නිශ්චිත නිර්ණායක, දෙක ලකුණු ලබා දීමේ ක්‍රමවේදය, තුන දත්ත මූලාශ්‍ර මොනවාද? ඔකෝ කතානායකතුමනි, අද ටින් නම්බරයක්, ඒ කියන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවල දීලා තියෙන ටින් නම්බරයක් දීලා තියෙන අයටත් මේ අස්වැසුම ලැබිලා තියෙනවා. සමහර වෙලාවකට කාල් සහ රජයේ නිලධාරීන්ටත් මේක ලබා දීලා තිබෙනවා කියන 30,000කට ලබා දීලා තියෙනවා කියන හෙළිදරව්ව මේ අවස්ථාවේ වෙලා තියෙනවා. නමේ වාර්ෂිකව අස්වැසුම වැඩසටහන ඇතුළත් වන හා ඉවත් වන පවුල් සංඛ්‍යාව කොපමණද? සැබෑ ලෙසම දුප්පත් පවුල් වැරදි ලෙස වැටසටහනෙන් ඉවත් නොවන බව සහතික කිරීම සඳහා ක්‍රියාත්මක ස්වාධීන සත්‍ය ක්‍රමවේදය කුමක්ද? 10. වයස අවුරුදු 35ට අඩු පුද්ගලයන් විසින් ප්‍රධානත්වයේ දරන අස්වැසුම් ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව කොපමණද? ඔවුන් ස්වයංපෝෂිත තත්ත්වයට පත්කිරීම සඳහා ලබා දෙන රැකියා, වෘත්තීය පුහුණුව හා ජීවනෝපය සංවර්ධන වැඩසටහන් මොනවාද? 11. අස්වැසුම වැඩසටහන දේශපාලනය පක්ෂපාතිත්වයක් නැතුව ප්‍රාදේශීය බලපෑම් වලින් සහ පරිපාලන අක්‍රමිතාවලින් තොරව විනිවිදභාවයෙන් ක්‍රියාත්මක වන බව තහවුරු කිරීම සඳහා පවතින ආරක්ෂා ක්‍රමවේද මොනවාද? 12. ප්‍රතිලාභීන් තෝරා ගැනීම සම්පූර්ණ ක්‍රමවේදය දිස්ත්‍රික්ක අනුව ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව, පොරොත්තු ලේඛන අභියාචන ප්‍රතිඵල, පරිපාලන වියදම සහ වාර්ෂික වැඩසටහන ඇතුළත් වන හා ඉවත් වන පවුල් පිළිබඳ සම්පූර්ණ දත්ත පාර්ලිමේන්තුවේ සභාගත කරන්නේද? 13. අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන් පවුලක් ඉවත් කිරීමට පෙර එම පවුල දරිද්‍රතාවෙන් සැබෑ ලෙසම මිදී ඇති බවත්, තවදුරටත් රාජ්‍ය ආධාර නොමැතිව ස්වාධීනව තම ජීවනෝපය පවත්වාගෙන යා හැකි බවත් තහවුරු කිරීම සඳහා භාවිතා කරන නිල ඇගීම ක්‍රමවේද දර්ශක සහ නිර්ණායක මොනවාද?
ගරු අමාත්‍යතුමා, ගරු කම්කරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, ප්‍රශ්න පත්‍රයම තියෙන 13ක් මම කෙටියෙන් උත්තර දෙන්නයි. පළවෙනි එක මේ වර්ගීකරණයට අනුව ජූලි මාසයේදී ප්‍රධාන වර්ගීකරණ තුන සිවියලීපුව කියන කැටගරි එකෙන් 615,411ක්, ඒ වගේම දුප්පත් කියන කාණ්ඩයට 848,392ක් සහ වල්නරබල් කියන කාණ්ඩයේදී අවදානම් කාණ්ඩයේ 18,233ක් කියතේන එතන ඇරියස් පමණයි. මේ සංඛ්‍යාවේ එකතුව ගත්තාම 1,282,036ක් ජූලි මාසයේ තියෙන හිඟ පේමන්ට්සුත් සහිතව. අංක දෙක දිස්ත්‍රික්ක වශයෙන් තියෙනවා. මම දිස්ත්‍රික්ක වශයෙන් අංකේ කියනවා වෙනුවට මුළු එකතුව කියන්නම්. මේ වෙනකොට ඇපීල් මට්ටමේ තියෙන ඇපීල් ප්‍රොසෙස් එක සහ විරෝධතාවයන්, අභියාචනා සහ විරෝධතාවයන් ප්‍රකාශ කරන්න පුළුවන් මේ ක්‍රියාවලිය ඇතුලේ. ඒ අනුව 62,067,860ක් තියෙනවා. මේක සභාගත කරන්න එක නේ මම කියවනට වඩා. ඊළඟට දැන් මේ අභියාචනා සහ විරෝධතාවයන් වලදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලේකම් මට්ටමේදී අනුමැතිය ලැබීමට තව පෙන්ඩින් තියෙනවා 7,839ක්. ඊට පස්සේ සමාජ සුබසාධන මණ්ඩලයේ අනුමත කරලා ඒත් තාම ප්‍රකාශයට පත් කරපු නැති මේ සංඛ්‍යාව තියෙන 1,022ක්. ඒ වගේම සමාජ සුබසාධන මණ්ඩලයේ අප්‍රූවල් පෙන්ඩින් තියෙන ඒවා තියෙනවා 1,479ක්. තුන්වෙනි ප්‍රශ්නය, මේ ගණන් හැදීම සිද්ධ කරන්නේ ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවේ කරනු ලබන ආදායම් සහ වියදම් සමීක්ෂණයට අනුව ඒ අවසාන වට 2019දී සිදු කරලා තියෙන නමුත් මාසෙන් මාසෙට ඒගොල්ලන් තියෙන දර්ශක පාවිච්චි කරගෙන ගණනය කරන එකක් තියෙන්නේ. මෙතන මේ ප්‍රමාණයේ ප්‍රශ්නය ආලා තියෙන්නේ cost to live කියන එක. මෙතන තියෙන්නේ cost to live නෙමෙයි, මේ ගණනය කරන්නේ මූලිකම ආහාර අවශ්‍යතා සහ මූලික අවශ්‍යතාවයන් සඳහා. ඒ අනුව දල වශයෙන් රුපියල් ආසන්නම එක රුපියල් 17,315ක් තමයි පුද්ගලයක් වෙනුවෙන් එන්නේ මූලික අවශ්‍යතාවයට වෙන් වෙලා තියෙන්නේ. 4. annual අස්වැසුම ඒ කියන්නේ මේ අපේ වාර්ෂික අස්වැසුම වියදම 2025 වර්ෂයේදී බිලියන 151.364ක් ඒ වගේම මාසික වියදම බිලියන 12.613ක් ඒ වගේම සමස්ත වියදම් ටික බෙනිෆිෂරිස්ලාගෙන් බෙදපුවාම සාමාන්‍ය මාසික සාමාන්‍ය රුපියල් 7500යි. පහ පරිපාලන වියදම් රුපියල් බිලියන 1.5ක් 2026 වර්ෂයේ වෙනුවෙන් ඇස්තමේන්තු කරලා තියෙනවා. 2026 ජූනි මාසයේ වෙනකොට ඉන් මිලියන 153.6ක් ගෙවලා තියෙනවා. ඒ නිසා ඒ අඩු ප්‍රගතියක් තියෙන්නේ මේ වෙනකොට ඒ සමීක්ෂණ නිලධාරීන්ට ගෙවන්නට උන ගෙවීම් වැඩි කරලා තියෙනවා. ඒ ප්‍රමාණයන් ටික අනුමත කරලා තියෙනවා. ඉදා ඉදිරියේදී ගෙවනවා. ඒතකොට දළ වශයෙන් ගත්තාම පරිපාලන වියදම 1.5 බිලියන. 6 ජාතික මට්ටමින් සමාජ සුබසාධන මණ්ඩලයේ 48 දෙනෙකුත් ඇතුළුව 60 දෙනෙක් වැඩ කටයුතු කරනවා. දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රාදේශීය ලේකම්වරු සහ අතිරේක ප්‍රාදේශීය ලේකම්වරු සහිතව 50 දෙනෙක් ඉන්නවා දිස්ත්‍රික්ක මට්ටමින්. ඒ වගේම ප්‍රාදේශීය කොට්ටාස වලට ගත්තාම ඩිවිෂනල් ලෙවල් එකේදී 687 දෙනෙක් ඉන්නවා මේ කාර්යයන් කිරීම සඳහා. 7 සමස්ත පවුල් සංඛ්‍යාව ලංකාවේ 61,111,315යි. අස්වැස්සුම සඳහා සුදුසුකම් ලැබලා තියෙන කාණ්ඩේ වැටෙන්නේ ජූලි මාසයේ වෙනකොට අපි මුදල් ගෙවලා තියෙන පවුල් සංඛ්‍යාව 12,24,459යි. 8 මේ ගැසට් නිවේදනයේ 23.58 යැලරයක් 15 2023 නොවැම්බර් 14 මේ නිර්ණායක ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සාරාංශයක් විදිහට කිව්වොත් නිර්ණායක 22ක් තියෙනවා. මල්ටි ඩිමෙන්ෂනල් පවර්ටි ඉන්ඩෙක්ස් එක පදනම් කරගෙන හදලා තියෙන්නේ. ඒ 22 ශේත්‍ර 6ක් යටතේ අධ්‍යාපනයේට නිර්ණායක 2කුත්, සෞඛ්‍යයට නිර්ණායක 2කුත්, ආර්ථික මට්ටමට නිර්ණායක 3කුත්, වත්කම් සම්බන්ධයෙන් නිර්ණායක 7කුත්, ඒ වගේම නිවාසවල තත්ත්වයේ සම්බන්ධයෙන් නිර්ණායක 6කුත්, පවුලේ සහ ජන ජීවිතර ඩිමෝග්‍රැෆි සම්බන්ධයෙන් නිර්ණායක 2කුත් සහිතව. 9 දැනට රීසර්ටිෆිකේෂන් ප්‍රොසෙස් එක සිදුවෙමින් පවතිනවා. මේක සිදු වුණාට පස්සේ තමයි අපිට ඒ අදාළ සංඛ්‍යා ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. ප්‍රතිශතයක් විදිහට ගත්තාම රීසර්ටිෆිකේෂන් ප්‍රොසෙස් එක 67%ක ප්‍රගතියක් වාර්තා කරලා තියෙනවා. 10 මේ සඳහා අවශ්‍ය තොරතුරු එකතු කර ගැනීමට කාලයක් අවශ්‍ය නිසා ඒ තොරතුරු දැනට නැහැ. දාවෙන ප්‍රශ්නය 11 මේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ පිළිතුර ඉංග්‍රීසියෙන් තමයි ඉංග්‍රීසියෙන් කියවන්නම්. අස්වැසුම ප්‍රෝග්‍රෑම් ඇෂුවර්ඩ් දැට් 100% සේෆ්ගාඩ් එක්සිට් ඇන් ට්‍රාන්ස්පේරන්ස් ඇන් නෝ එනි පොලිටිකල් ඕ ඇඩ්මිනිස්ට්‍රේෂන් මැනිපුලේෂන් ඕ පොලිටිසයිසේෂන් ෆෝ සිලෙක්ෂන්. එක්සාම්පල් එකක් විදිහට ඉදිරිපත් කළොත් එන්ටයර් එනුමරේෂන් ඊස් ඩන් බයි ද government officers under proper guidance according to the welfare benefits regulations. Selection criteria prepared and verified by division divisional secretarial level. Selected data verified by special committee appointed by divisional secretarial level. Monitoring and supervision done by administrative mechanism via the Grama Niladhari is an appointed officers are involved. Selection committee certified data list published and handover to divisional secretariat recommendations and further verification observation will be done through community development committees at the grassroots level. Grievances redress mechanism implemented and grievance handling committee appointed at the village level to collect data and solve the public grievances. After the published beneficiary list, appeal and objection process available for the public to submit their objections or appeal for the selections. So therefore
we can guarantee that there is no any politicization involved in the selection. So purely it is done through a systematic mechanism at the grassroots level. Then the evaluation board, which is headed by the divisional secretariat. So once that is approved, it comes to the welfare benefit board. Welfare benefit board also scrutinize it on sample basis. And the selection will be done purely on those 22 criteria I mentioned. No personal or arbitrary or discretionary involvement there. Dolaha OU, Dahatuna, the Welfare Benefit Board is planning to conduct such an assessment in the near future. Thank you.
Garu Mantri Tuma Abutumage Pahadil Karagan.
Katanaka Tumani, පෙර අහපු ප්‍රශ්නෙට ඍජු උත්තරයක් එක ලැබුණේ නැහැ. මොකෝ මං කිව්වේ රාජ්‍ය සේවකයන් 30,000ක මේ අස්වැසුමේ ලැබෙනවා කියලා. වගේම 17,740කට එක පුද්ගලයෙක්ට අද රටේ ජීවත් වෙන්න පුළුවන් කියන එක ඔබතුමා පිළිගන්නවාද? ඒ වගේම ලෝක බැංකුව අපිව මධ්‍යම ආදායම් රටකට බව පරිවර්තන වෙලා තියෙනවා කියලා කියන අවස්ථාවේදීම 150 පවුල් ඒකක 61 ලක්ෂ 53000ක් කියලා කියනවා වගේම ඒකෙන් 153ක් අස්වැසුමට යොමු කළා තියෙනවා හරි යොමු කිරීමේ ප්‍රවණතාවෙ ඉදිරිපත් වෙලා තියෙනවා කියලා ලෝක බැංකුවම වාර්තා කරනවා. ඉතින් මේක ඔබේ තියෙන උත්තරේට පරස්පරයි. කොයි ආකාරයෙන්ද එමුතුම මේ සම්බන්ධයෙන් බලන්න පුළුවන් මොකද අපිට බලන්නේ යම් විදිහේ ලක්ෂ 4ක් එළියට එනවා නම් පවුල් ප්‍රමාණය ඒ අනුව ඒගොල්ලොම සවි බල ගන්වීමක් ඇති කරලා තියෙන නිසානේ එළියට එන්න අවශ්‍ය වන්නේ. නැත්නම් ඒගොල්ලෝ තාම දුප්පත්කමේ තියෙන්නේ. ඉතින් කොහොමද ඒක පරස්පර මතය මේක තුලින් ඉදිරිපත් වන්නේ?
ගරු අමාත්‍යතුමා.
ඔව්. මම ස්තුති ගරු මන්ත්‍රීතුමනි මෙතන දැන් තියෙන දත්ත දැන් මේ අපි ඉදිරිපත් කළේ නිශ්චිත වශයෙන් අස්වැසුම වැඩසටහන ඇතුලේ දියත් කරලා කියන ක්‍රියාවලිය. කියන්නේ සමාජ සුබසාධන මණ්ඩලය හරහා සෝෂල් ස්පෙන්ඩින් කිරීම සඳහා වූ ක්‍රියාවලියක්. මේ වගේම අතීතයේදීත් යම් යම් වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ අරමුණ බවට පත්වන්නෙම පළමු කොටම සෝෂල් රෙජිස්ට්‍රි එක හදාගන්න එක. මේ ඩේටා සිස්ටම් පද්ධතිය. ඇත්තට මේක හදාගන්න කොටත් දැන් අපි ආණ්ඩුව එන්න කලින් ආරම්භ වෙලා තිබිච්ච වැඩසටහනක්. ඒ දත්ත පද්ධතිය හදා ගැනීමෙත් යම් යම් අඩුපාඩු ගණනාවක් තියෙනවා. ඒ වගේම මේ ක්‍රයිටීරියා ඇතුලේ තෝරා ගැනීමේදීත් අඩුපාඩු තියෙනවා. ඒවා අපි ක්‍රමයෙන් සකස් කරමින් ඉන්නවා. එතකොට සමස්තයක් වශයෙන් රටේ තියෙන ප්‍රශ්නේ මේ දුප්පත්භාවයෙන් මුදවා ගැනීම කියන කාරණය මේ අස්වැසුම එක මගින්ම විසඳන්න බෑ. මේ තියෙන්නේ තාවකාලිකව සමාජ වියදම් කිරීම හරහා ඔවුන් සෞබල ගැනීම සඳහා යොමු කර ගැනීම. ඒ සඳහා තමයි අපේ සමාජ සෞබල ගැනීමේ අමාත්‍යාංශයේ ඒ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය අතරේ විවිධ වැඩසටහන් ගණනාවක් යෝජනා කරලා තියෙනවා. ඒ ගමේ තියෙන ප්‍රශ්න හඳුනා ගැනීම සඳහා සමාජ සංවර්ධන කමිටු පිටුවේ මේ වගේම රුපියල් බිලියන 25ක් මේ සඳහා වෙන් කිරීම, කාන්තාවන් සෞබල ගැනීම, මේ වගේ වැඩසටහන් ගණනාවක් ප්‍රධාන අමාත්‍යාංශය අතරේ සිද්ධ කරන ගමන් අනිත් අමාත්‍යාංශ යටතේ තියෙනවා. නමුත් අපි පිළිගන්න වෙනවා ගරු මන්ත්‍රීතුමනි දුප්පත්කම වගේ එකක්. මේක ස්ට්‍රක්චරල් ඉෂු එකක්. මේ අපිට අවුරුදු දෙකක් වගේ කාලයකදී විසඳන්න බෑ. ගොඩ නැගිලා තියෙනවා. හැබැයි අපි ඒ විසඳීමේ පාරේ ඉන්නවා. එතකොට අර රුපියල් 17,315 කියන එක එය හුදෙක් ගණනය කරලා ඉදිරිපත් කරන එකක් දැනට තියෙන දත්ත අනුව. ඒ දත්ත අනුව ගත්තාම තමයි දැනට තියෙන පවර්ටි ලයින් එක අනුව ඒ ඩොලර් 3.5 ලෝක බැංකුවෙන් උනත් ආයතනයක් නිෂ්පාදනය කරාට පස්සේ එය ගලපලා කියන එක. මොකද අපේ දලදේශීය ඒකපුදුල දලදේශීය නිෂ්පාදිතය ගත්තාම ඩොලර් 504යි. ඔබතුමා සඳහන් කළා වගේ අපේ ඉහළ මැදි ආදායම් කාණ්ඩයට ළඟා වෙලා තියෙන ඒකපුදුල දල ජාතික ආදායම් මත පදනම් කරගෙන එය 4670ක්. නමුත් අපේ පර්චේසින් පවර් පැරිටි එක ගත්තාම ඒක ටිකක් ඉහළින් තියෙන්නේ. නමුත් මේන් අදහස් කරන්නේ නැහැ සමස්ත වශයෙන් මේ රටේ අපි කියන මේ සියලු ප්‍රශ්න වලට උත්තර ලැබිලා තියෙනවා කියලා මේ දත්තත් පදනම් කරගෙන අපි ඉදිරියේදී ඔබතුමා ඉදිරිපත් කරපු අදහසුත් මත ක්‍රියාමාර්ග ගන්නවා ක්‍රමිකව සැබෑ ලෙසම අපි මුහුණ දෙන දුප්පත්භාවය මේ රටින් තුරන් කර ගැනීමට. ඒකට විශාල කාලයක් ගත වෙනවා ගරු කතානායකතුමේ.
ප්‍රධාන වැඩ කටයුතුදී පනත් කෙටුම්පත් සහ යෝජනා පනත් කෙටුම් පිළිගැනීම කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි සත්ව සංශෝධන නැමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මම පිළිගන්වමි.
1958 අංක 29 දරන සත්ව පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත.
දිනවර කිවීම කවදාද?
හරි.
ගරු දෙවෙනි පනත් කෙටුම්පත් යෝජනාව නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල සංශෝධන නැමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මම පිළිගන්නුමි.
ජාතික රාජ්‍ය සභාවේ 1974 අංක 2 දරන ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත.
දිනවර කිවීම කවදාද?
හෙට දිනේදී
යෝජනා පිළිබඳ දැනුම් දීම පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා.
ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තු ස්ථාර නියෝග 8 ඉදිරිදානවල කුමක් සඳහන් තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්වභාග 9:30 සිට අපරභාග 12:30 දක්වාද, අපරභාග 1 සිට අපරභාග 5:30 දක්වාද විය යුතුය. අපරභාග 2:30 පාර්ලිමේන්තු ස්ථාර නියෝග 8-5 ක්‍රියාත්මක විය යුතුය. අපරභාග 5:30 කථානායකවරයා පාර්ලිමේන්තු කල් තැබිය යුතුය.
සභාව එකඟද?
ආයි.
ගරු සභානායකතුමා,
ගරු කථානායකතුමනි, 2026 ජූලයි 22 බදාදා පාර්ලිමේන්තුවේ ന്യാයපත්‍රයේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පිළිබඳ වැඩකටයුතු පාර්ලිමේන්තු ස්ථාර නියෝග 35 විධිවිධානයන්ගෙන් නිදහස් විය යුතුය.
සභාව එකඟද?
ආයි.
ගරු සභානායකතුමා,
ගරු කථානායකතුමනි, කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයාබලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණ භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයාබලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමට අත්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු 2025 නොවැම්බර් 19 දින පාර්ලිමේන්තු විසින් සම්මත කරන යෝජනා මගින් නියම කර ඇති. පාර්ලිමේන්තුවට වාර්තා කිරීම තවදුරටත් කාලය අවශ්‍ය බැවින් පාර්ලිමේන්තු ස්ථාර නියෝග 102 ප්‍රකාරව එකී කාරක සභාවට ලබා දී ඇති කාල සීමාව 2026 ඔක්තෝබර් 21 දින දක්වා දීර්ඝ කළ යුතුය.
සභාව එකඟද?
ආයි.